SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
හොඳයි, අද ජූලි මාසයේ 8 වෙනිදා සඳුදා තමයි අපි හමු වෙන්නේ. ගෙවී ගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තොරතුරු අරගෙන සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත් සමාලෝචනයෙන් මේ සඳහා සුපුරුදු ලෙස අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබුවන්, සුබ දැස්සනක් මනෝජ්.
අයිබුවන් නිපුණ.
හොඳයි මනෝජ්, ලංකාවේ ජනාධිපතිවරණය කල් දාන්නාපු පෙත්සම ගැන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ කතා කරලා තිබුණා. ඒ වගේම පහුගිය සතියේදී ඒ ගැන අතරමැදි පෙත්සමුත් ඉදිරිපත් කරලා තිබුණා. මේ තත්ත්වය මොකක්ද මනෝජ්? අපි ඒ ගැන මුලින්ම කතා කරමු.
ඕනෙපුන, දැනට සැලසුම් කරලා තියෙන ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලලා පෙත්සමක් ගොනු කරලා තියෙනවා. මේ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දැක්කා සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ඒත් එක්කම සමාජවාදී තරුණ සංගමය, අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, මේ ආදී සංවිධාන ආයතන දේශපාලන පක්ෂ කිහිපයක්ම දැනට මේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න කියලා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් සඳහන් කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මේ වසරේ අවසන් වෙනවා. එහිඳ මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍යයි කියලා ජනාධිපතිවරණය කල් දාන්න කියලා ඉල්ලලා මේ පෙත්සම ඉදිරිපත් කිරීමේ පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණයේ හමු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යවන්න කටයුතු කරලා තියෙනවා කියලත් මේ අතරමැදි පෙත්සම්කරුවන් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ ඉල්ලීමට සාධාරණය කරන්න ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කරන්න පෙත්සම්කරු අපෝසත් වෙලා තියෙනවා කියලා අතරමැදි පෙත්සම්කරුවන් සඳහන් කරනවා. ඉතින් මේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. කොමනත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ජනාධිපති මාධ්‍යංශයත් ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒකට හේතුව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇඟිල්ල දිගු වෙලා තිබුණා හිතාමතාම ඡන්දේ කල් දාන්න ගත්ත උත්සාහයක් කියලා. නමුත් මේ පෙත්සම ඉදිරිපත් කරපු පුද්ගලයා කුමන දේශපාලන පක්ෂ සමගද, කුමන කණ්ඩායම් සමගද වැඩ කරන්න කියලා ඡායාරූප සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන ක්‍රියාකාරීන් ඉදිරිපත් කරා මාධ්‍ය හමුවේ. ඒකෙන් එය ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කරපු එකක් නොවන බව අඟවන්න උත්සාහ කරා. සතිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයට ජනාධිපතිවරයා වගේම මැති ඇමතිවරු ඇවිල්ලා හිටියා. එතකොට බොහෝ දෙනෙක් කතා කරලා තිබුණේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තියෙන පෙත්සම ගැන. විපක්ෂය කියන විදිහට ආණ්ඩුව, එමන් නැත්නම් ජනාධිපතිතුමාලාගේ පාර්ශවය මේ කාරණය පිටිපස්සෙ ඉන්නවා කියන දේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මතු කරලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයා කියලා තියෙනවා මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය තියන්න සහාය දෙනවා කියලා නිවේදනය කරා. අනෙක් පැත්තෙන් මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 8ක් වෙන් කරලා තියෙනවා. ජනාධිපති දුර කාලය අවුරුදු 5ක් කියන එක තමනුත් පිළිගන්නවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරා. ඒ වගේම ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා. කොමනත් 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු 6 ජනාධිපති දුර කාලය අවුරුදු 5ට අඩු කරාට අවුරුදු 6 තාම අවලංගු වෙලා නැහැ කියලත් තර්කයක් තියෙනවා කියලා ප්‍රේමනාත්සි දොළවත්‍ර මන්ත්‍රීවරයාත් මෙතනදි මතු කරලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයාකටත් උත්තර දීලා තියෙනවා. ඒ නිසා තමයි අවුරුදු 6 ඉවත් කරලා අවුරුදු 5ක් වෙන්න ඕන කියලා ව්‍යවස්ථාවට සංශෝධනය කරන්න කැබිනට් එකට යෝජනාවක් දැම්මේ කියලා ජනාධිපතිවරයා මතක් කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් දැනට මේ සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වයි ඉදිරියට විභාගයට ගණීවි සමහරු චෝදනා කරනවා මේ කාණ්ඩුව හිතාමතා ජනාධිපතිවරණය කල් දාන්නගත් උත්සාහයක් කියලා. නමුත් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ මේ මොහොතේ ජනාධිපතිවරයා කල් දාන්න සූදානමක් නැහැ. අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒ හින්දා මැතිවරණය තියන්න සහයෝගය දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා.
ඔය දැන් ඒ වගේම පොහොට්ටුව කවුද ඡන්දට ඉදිරිපත් කරන්නේ කියලා තාම කිව්වේ නැහැ. කොහොම නමුත් ධම්මික පෙරේරා කිව්ව අපේක්ෂකත්වය තමන්ට දුන්නොත් තමන් මේ දෙයට සූදානම් කියන කාරණාව. මේ தත්ත්වය මොකක්ද මනෝජ්?
ඕනෙපන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් තවම තමන්ගේ අපේක්ෂකයා කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කියන කාරණය ප්‍රසිද්ධියේ සඳහන් කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුට සහයෝගය ලබා දෙනවද, තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද කියලා පැහැදිලිව කියලා නැහැ. සමහර තැන්වල කියලා තියෙනවා පොට්ටු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. එහෙමනම් ඒ අපේක්ෂකයා කවුද කියලා තමයි මාධ්‍යත් නිතර අසමින් ඉන්නේ. අපි දැක්කා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහත්මා දැනට ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක වැඩ කරගෙන යනවා. මැතිවරණයේ ජය ගන්න අවශ්‍ය වැඩ කටයුතු සකස් කරමින් ඉන්නවා කියලා ධම්මික පෙරේරා මහත්මයාත් සඳහන් කරලා තිබුණා. වර්තමානයේ වන විටත් ලංකාවෙන් 44% ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා නැහැ. වේදිකාවල කොයි තරම් කතා කරත් ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන කිසිවෙක් නිසි ආකාරයෙන් සඳහන් කළ නැහැ කියලා ධම්මික පෙරේරා මහත්මයා කියලා තිබුණා. ඒත් එක්කම ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනකම් බලන් ඉන්නවා කියලත් ඔහු සඳහන් කරලා තිබුණා. යම් ආකාරයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමන්ව ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් තමන් ඊට සූදානම් කියලත් ධම්මික පෙරේරා මහත්මයා සඳහන් කරා. පහුගිය දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානයේ විවෘත කරා. ඒ අවස්ථාවට සහභාගී වෙමින් තමයි ඔහු ඒ බව සඳහන් කරලා මාධ්‍යයට කිව්වේ. තමන් සූදානමින් ඉන්නවා, තමන් වැඩ කරගෙන යනවා. පෝට්ටෝ ජනාධිපති ධුරණයට අපේක්ෂකත්වය ලබා දුන්නොත් තමන් ඒ සඳහා ඉදිරිපත් වෙන්න සූදානම්. ජයග්‍රහණය කර හැකි වැඩපිළිවෙල තමන් සකස් කරගෙන යනවා කියලා තමයි ධම්මික පෙරේරා මහත්මයා සඳහන් කරලා තිබුණේ.
මනෝජ රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ කණ්ඩායම් එක් වෙලා මාතරදී පහුගිය සතියේදී රැස්වීමක් තිබ්බා. මොකක්ද ඇත්තට මනෝජ් මේ රැලිය අරමුණ වෙලා තියෙන්නේ? මේක ඇත්තෙන්ම රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයද?
ඔව්, ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා නිල වශයෙන් සඳහන් කරලා නැති වුණත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් විය යුතුයි කියලා සඳහන් කරත් ජනාධිපතිතුමාම තවම සඳහන් කරලා නැහැ තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කරන්න රැස්වීම් මාලාවක් පවත්වන්න ආණ්ඩුව සූදානම් කරලා තියෙනවා. ඒකේ පළවෙනි රැස්වීම මාත්‍රින් ආරම්භ කරා ගෙවුණු සතියේ. මේ රැස්වීම සාර්ථක කරගන්න සාගල් රත්නායක ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩල ප්‍රධානීවරයා සහ කංචන විජේසේකර කැබිනට් අමාත්‍යවරයා තමන්ගේ පදිංචි ප්‍රදේශය වන මාතර දිස්ත්‍රික්කයේ මේ වැඩපිළිවෙල එමණතම රැස්වීම සාර්ථක කරගන්න මැදිහත් වෙලා වැඩ කරලා තිබුණා. එතකොට වැලිගම ප්‍රදේශයේ තියෙන කංචන විජේසේකර ඇමතුමාගේ නිවසේ ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ තමයි මේ භූමියට ගිහිල්ලා රැස්වීම පවත්වන්න කටයුතු කරලා තියෙන්නේ. ඒත් එක්කම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාටත් මේ රැස්වීමේදී කතාවක් කරන්න තිබිලා තියෙනවා. නමුත් කංචන ඇමතිවරයාට මහින්දානන්ද හිටපු ඇමතිවරයා සනාහන් කරලා තියෙනවා දැඩි අවුව නිසා ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව ජනාධිපතිවරයා කතාවට කෙලින්ම යන් කියලා. ඒ අනුව ජනාධිපතිවරයා වේදිකාවේ කතා කරලා තියෙනවා. කොමුණත් රැඩිය අවසන් වුණාට පස්සේ මේ ආපු අයට තේපැට සංග්‍රහයක් සූදානම් කරලා තිබිලා තියෙනවා. ඉතින් මන්ත්‍රීවරු ඇමතිවරු මේ රැස්වීම පිළිබඳව රැස්වීමේ සාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා කරමින් අතරේ අලිසබ්‍රි ඇමතිවරයා කියලා තියෙනවා මේ පළවෙනි රැස්වීම මාතරගත්තු එක හොඳයි, මහින්ද සුළඟ නුගේ ගොඩින් පටන් ගත්තා වගේ රනිල් සුළඟ මාතරින් පටන් ගත්තා කියලා අලිසබ්‍රි ඇමතිවරයාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකට බොහෝ දෙනෙක් සතුටින් තමන්ගේ ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඉතින් කොමුණත් ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කරන වැඩසටහන් මාලාව පහුගිය සතියේ මාතරින් ආරම්භ කළා.
හොඳයි, ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුමත් එක්ක. අපිත් එක්ක මේ කතාබහට සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වැඩ භාර ගන්න ගියාට පහුගිය සතියේදී ඒක නිසි ආකාරයට සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ ගැන මොකක්ද දයාසිරි ජයසේකර අරගෙන තියෙන පියවර? ඒ වගේම මේ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැත්තෙන් මොන වගේ තොරතුරුද අලුතෙන් ලැබෙන්නේ?
ඕනිපන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කිරීමට එරෙහිව පක්ෂ සභාපතිවරයා විදියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පනෝපු වාරණය අවලංගු කරලා අධිකරණයේ තීන්දුවක් ලබා දීමත් එක්ක පහුගිය පස්වෙනිදා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට තමන්ගේ දුරේ වැඩ කටයුතු කිරීම ආරම්භ කරනවා කියලා දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා සනාහන් කරලා තිබුණා. පක්ෂයේ නිත්‍යානුකූල මහලේකම්වරයා විදිහට තමන් ඒ අනුව වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඒ හින්දා පක්ෂයේ මහලේකම්වරයා විදිහට වැඩ ආරම්භ කරන අවස්ථාවට සියලු දෙනාටම එන්න කියලා ආරාධනා කරනවා කියලත් මන්ත්‍රීවරයා සනාහන් කරලා තිබුණා. කොමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහන් ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයාත් කියලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට දයසිරි ජයසේකර මන්ත්‍රීවරයාව පිළිගන්නවා කියලා. ඒත් එක්කම ඉදිරි ජනාධිපතිවරණයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලත් දයසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සනාහන් කරලා තිබුණා. මහින්ද අමරවීර ඇමතිවරයා ඒ අතර කියලා තිබුණා පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක තේරුමක් නැති දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියලා සඳහන් කරලා තිබුණා. කොමුණත් දයසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සනාහන් කරපු ආකාරයට ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගිහිල්ලා වැඩ බාර ගන්න කටයුතු කරලා තිබුණා. පක්ෂ මූලස්ථානය ඇතුළට යන එකට පොලිසිය අවසර ලබා නොදීමත් එක්ක ගිවුණු සතියේ දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලයේ ඉදිරිපිට ලිපි කිහිපයකට අත්සන් කරලා නිල වශයෙන් රාජකාරිය ආරම්භ කිරීම සිද්ධ කරා. කොමුණත් ඊයේ දවසේ දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා. පැමිණිල්ලෙන් ඔහු කියලා තින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට තමන්ට ඇතුල් වෙන්න බාධා කරා. ඒ හින්දා තමන්ට පොලිසිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට ඇතුල් වෙන්න ඉඩ නොදීම හරහා ලිපිලේඛනවලට පාරදී අත්සන් කරන්න සිද්ධ වුණා. කොමුණත් තමන් පක්ෂයේ නීත්‍යානුකූල මහරේකම්වරයා කියලා ඔහු සනාහන් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිල්ලකුත් ඉදිරිපත් කරලා තිබුණා. පක්ෂ මූලස්ථානයට ඇතුළු වෙලා නිසියාකාරයෙන් වැඩ කටයුතු කරගෙන යන්න අවසර ලබා නොදීම සම්බන්ධයෙන්.
මේ අතරේ බාල ඖෂධ ගෙන්වීම නිසා මේ වෙදි රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කෙහෙළිය රඹුක්වැල්ලගේ රක්ෂණ ඔප්පු ස්ථාවර තැන්පතු තාවකාලිකව තහනම් කළා පහුගියදා. ඉතින් මේ ගැන මොනවද මනෝජ් වාර්තාවෙන් අලුත් තොරතුරු?
බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්නවා කෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. කොමුණත් සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් තහනම් නියෝග කිහිපයක් ඔහුගේ වත්කම්වලට ලබාගෙන තිබුණා. ඒ අනුව ස්ථාවර තැන්පත් 6ක් සහ රක්ෂණෝප්පු 3ක් තාවකාලිකව තහනම් කරන්න අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරලා තියෙනවා. පසුගිය ජූනි 27 වෙනිදා ඉඳලා බලපැවැත්වෙන විදිහට කෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ, දියණියන් දෙදෙනා, ඒ වගේම එක දියණියකගේ සැමියා, ඔවුන් සතු පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක වටිනාකමකින් යුතු ස්ථාවර තැන්පත්, ඒ වගේම ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් සැක කටයුතු ගනුදෙනු නිසා දින 7ක් මේවා තහනම් කරන්න නියෝග කරලා තිබුණා. කොමුණත් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව සනහන් කරේ මුදල් විශුද්ධිකරණ වරද යටතේ ස්ථාවර තැන්පත් 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක් තහනම් කිරීමට කටයුතු කරා කියලා. කොමුණත් මහාධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පස්සේ තහනම් නියෝගය දීර්ඝ කරගන්න, ඉදිරි විවර්ෂණ කටයුතු සිද්ධ කරන්න නියමිතයි කියලත් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සනහන් කරා. විමර්ශනට අදාළව ඉදිරිපත් වෙලා තියෙන පැමිණිල්ල ගැන තවදුරටත් විමර්ශනය සිද්ධ කරනවා කියලා සනහන් කරලා තිබුණා. දැනට කෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වෙච්ච චෝදනාවලට පහුගිය පෙබරවාරි 2 වෙනිදා ඉඳලා රක්ෂිත බන්ධනාගත කරලා තිබෙනවා. ඉතින් නඩු විභාගය අවසන් වෙනකන් කෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාව රිමාන්ඩ් භාරයේ තබන්න කටයුතු කරලා තිබෙනවා. ඒ අතරතුර තමයි දින 7ක කාලයක් සඳහා ස්ථාවර තැන්පත් 6ක් සහ රක්ෂණ ඔප්පු 3ක් තහනම් කරන්න කටයුතු කරලා තිබුණේ.
හොඳයි, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති විශාල සංඛ්‍යාවක් විශේෂයෙන්ම 200ක් විතර අදයි හෙටයි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න තීරණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මොකක්ද මේ තත්ත්වය මනෝජ්? අවසන් වශයෙන් අපි මේ ගැනත් කතා කරමු.
පෞද්ගලික කාල සීමාවේ ලංකාවේ රාජ්‍ය සේවයේ ඇතැම් වෘත්තීය සමිති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙලා තිබුණා. එතකොට ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තමයි මේ විරෝධතාවල වෘත්තීය සමිති නිරත වෙලා හිටියේ. යම් ආකාරයකින් සඳහන් කිරීම පවා සිද්ධ කරලා තිබුණා. ජීවන වියදම් ඉහළ යාම, බදු බර වැඩිවීමෙන් නැති වුණු ආර්ථික පීඩනය සමනය කරගන්න, රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට පමණක් සීමා කරලා රුපියල් 25,000ක් දක්වා වැඩි කරලා තිබුණු දීමනාව සියලු දෙනාට ලබා දෙන්න කියන ඉල්ලීම මේ අතර තියෙනවා. ජීවන වියදම් බදු බර ඉහළ යාම නිසා සමස්ත රාජ්‍ය සේවකයින්ම විශ්‍රාමිකයින්ම පීඩාවට පත්වලා තිබෙනවා. කම්කරෝ කාර්යවල සේවයේ ඉඳලා ප්‍රාථමික ද්විතීක මට්ටම් වලට අයත් සේවකීන්ටත් හිමි වෙන්නේ ඉතා සුළු වැටුපක්. ඒ හින්දා මේ වැටුප් ලබන පිරිස ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පළාත් රාජ්‍ය සේවා, විශ්‍රාමික සියලු අංශ නොසලකා ආණ්ඩුව ක්‍රියා කරලා තියෙනවා කියලා ඔවුන් චෝදනා කරන යනුතෑ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට නිරත වෙන්න මේ වෘත්තීය සමිති තීරණය කරලා කටයුතු කරලා තිබුණේ. ඒ අනුව අද සහ හෙට දවස් දෙකේ වෘත්තීය සමිති 200ක පමණ ප්‍රමාණයක් තමන්ගේ රාජකාරි වලින් ඉවත් වෙන්න සූදානම් වෙලා ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව සමස්ත ලංකා හෙද සංගමය කිව්වා රාජ්‍ය සේවකයින් අද දවසේ ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කරනවා, නමුත් වර්ජනයකට එක් වෙන්නේ නැහැ කියලා. ගොඩු විදුහල්පති වෘත්තීය සමිති කිව්වා හෙට දවසේ අසලියපිටි වාණ්ඩු වාර්තා කරන්න තීරණය කරලා තියෙනවා කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වෙන්නේ නැහැ කියලා සඳහන් වෙලා තිබුණා. කොමුණත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිම වෘත්තීය සමිතියක් මේ වැඩවර්ජනයට සහාය දක්වන එකක් නැහැ කියලා වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපතිවරයා සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ වැඩවර්ජන අනුමත කරන්න බෑ කියලා ජනාධිපති වෘත්තීය සමිති මාධ්‍ය අධ්‍යක්ෂ රාල්වරයාත් සඳහන් කරලා තිබුණා. මේ සියල්ල මැදේ තමයි සඳහන් වෙන්නේ. අර මම මුලින් කියපු කාරණා පදනම් කරගෙන රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට ආසන්න ප්‍රමාණයක් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෙන්න අද සහ හෙට දිනේ සැලසුම් කරලා තිබෙනවා.
හොඳයි, හැමනම් මේත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් සමුගන්නවා. එහෙනම් බෙහෙවින්ම සුතුවන්ත වෙනවා මනෝජ්, ඔබටත් සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.
බොහොම සුතුතිනේ පුරා.